මීළඟට ගරු අමාත්‍ය ඩොක්ටර් අනිල් ජයන්ද මන්ත්‍රීතුමා, ඔබතුමාට පහමාර වෙනකන් කාලයක් තිබෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි,
ඔබතුමා කතා කරන්න.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දින විවාදයට බඳුන් වූ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව, 50 වැනි වගන්තියට අනුව මේ නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා. අර්ධවාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් ඒ වගේම මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. මොකද මහජනතාවට යම් අගෙයීමකට ලක් කරන්නට ඕනා. ආණ්ඩුව අනුගමනය කරන, නැත්නම් ආණ්ඩුව ඉදිරිපත් කරන රාජ්‍ය මූල්‍ය උපාය මාර්ග උපක්‍රම මේ තියෙන්නේ 2024 ජූනි මාසයේ දක්වා. ඒකට කලින් ආණ්ඩුව අනුගමනය කරපු රාජ්‍ය මූල්‍ය උපක්‍රම මොනවද? ඒ උපක්‍රමවලට සාපේක්ෂව ලබාගත්තු ප්‍රතිඵල සාධනීය තත්ත්වය මොකක්ද කියලා යම් ඇගයීමකට ලක් කිරීමේ පරමාර්ථයෙන්. ඒ වගේම මේ වාර්තාව අපිට වැදගත් වෙනවා ඉදිරියේදී මේක ආර්ථික රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් කියන කාරණේදී. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති, ඒ ආර්ථික සංවර්ධනයේ ක්‍රියාමාර්ගයේදී මේ අදාළ කරගන්නේ කෙසේද කියන කාරණා. අද දවසේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් විවිධ අදහස් දැක්වුවා. විශේෂයෙන් අපිට විපක්ෂයෙන් අසන්නට ලැබුණු කාරණාවලදී ගොඩක් විවේචන චෝදනා ඉදිරිපත් කළා. ඒත් ඒවා නිසි ආකාරයට මෙම රාජ්‍ය මූල වාර්තාව ඉදිරිපත් කරන කරුණුත්, ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථික සංවර්ධනයට දායක වුණාද නැද්ද, ඉදිරියට කොහොමද සම්බන්ධ වෙන කාරණාවලටත් වඩා පදනම් විරහිත චෝදනා ගණනාවක් ඉදිරිපත් කළා. මම හිතනවා ඒ චෝදනා එකින් එක අරගෙන විපක්ෂයට පිළිතුරු දෙනවට වෙනුවට මේ තත්ත්වය පොඩක් පැහැදිලි කරලා පොදු පිළිතුරක් දෙන්න. ඒත් එක්කම අද මේ විවාදය අවසන් කිරීමේ කතාව කරගෙන යන්න, ඇත්තටම මේ වාර්තාව තේරුම් ගන්න ආර්ථිකය මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. අපි පොදුවේ ගත්තොත් ආර්ථිකය කියලා කියන්නේ මේ රටේ භාණ්ඩ සේවා නිෂ්පාදනය. ඒ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද, කවුද කරන්නේ, ඒක ප්‍රතිලාභ කාටද අත්පත් වෙන්නේ? ඒ භාණ්ඩ සේවා නිෂ්පාදනය කරද්දී අපේ රටේ තියෙන සම්පත් කොහොමද කළමනාකරණය කරන්නේ, දැනුම කොහොමද කළමනාකරණය කරන්නේ, ලෝකයේත් එක කොහොමද ගැට ගැහිලා මේ ආර්ථිකය හසුරුවන්නේ, ඒකේ ප්‍රතිලාභ මිනිස්සු අතරට යන්නේ කියන කාරණේ තමයි ආර්ථිකය කියලා කියන්නේ. අපි දිගින් දිගටම විපක්ෂයේ ඉන්නකොට පවා විවේචන ඉදිරිපත් කළා. කලින් ආණ්ඩු අනුගමනය කරපු මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි එකක්, ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක්, ඒ වගේම එක අසාධාරණ එකක් කියලා. ඒ තේරුම මොකක්ද? මේ ආර්ථිකය හැසිරවීමේදී අතීත ආණ්ඩු හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් මේක හැසිරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකට, දෙන්නෙකුට තුන් දෙනෙකුට මේ ප්‍රතිඵලය එන විදියට. ඒ නිසාම තමයි මිනිසුන්ගේ ජීවිතවල මේ ආර්ථික දත්ත වලින් 100%ක්ම මිනිසුන්ගේ ජීවිත පිළිඹු වෙන්නේ නැහැ. ඒ වගේම මිනිසුන්ගේ ජීවිතය ආර්ථික දත්ත වලට හරවල ගන්නත් බෑ. මේව පරස්පරයක් තියෙනවා. ඒ නිසා අපි ආර්ථික දත්ත වලින් විතරක්ම ආර්ථික දියුණුව, සමාජ සංවර්ධනය, දේශපාලනය, ඒ කියන සංස්කෘතිය දේ අර්ථකථනය කරලා විශ්ලේෂණය කරලා නිගමන වලට එළඹෙන ගත්තොත් අපිට වරදිනවා. ඒ නිසා තමයි මේ දූෂිත වැරදි අර්ථ ක්‍රමයකදී තව විශේෂ ලක්ෂණයක් අපි අද්දුටුවා. ඒක තමයි ආර්ථිකයක් වර්ධනය වෙනකොට, සංවර්ධනයේ මේ වෘද්ධිය හොඳට වැඩ කරනකොට ඒකේ ප්‍රතිලාභ බෙදාගන්නේ කීප දෙනෙක්. ඒක තමයි පෞගේ අවුරුදු 30 අර දත්ත තිල්ලෝ උදේ ඒ දුන්නාම 104ක වර්ධනය සාමාන්‍ය වර්ධනය අත්පත් කරගත්තේ සෑම වර්ෂයකම 115කට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලංකාවට සිද්ධ කරලා ඒ 104ක ආර්ථික වෘද්ධියේ සමහර වර්ෂවල් තිබුණා ආර්ථික වෘද්ධිය වැඩි සමහර වර්ෂවල් ආර්ථික වෘද්ධිය ඍණ හැබැයි ආර්ථික වෘද්ධිය 8ක් 9ක් වෙනකොට කවුද ප්‍රතිලාභ ගත්තේ දෙන්නේ 3 දෙනෙක් ආර්ථික වෘද්ධිය ඍණ වෙනකොට බිඳ වැටෙනකොට ඒකේ සියලු බර සාමාන්‍ය ජනතාවට තල්ලු කරා මෙන්න මේකත් මේ වැරදි ආර්ථික මොඩලේ ලක්ෂණයක් ප්‍රතිලාභ ලැබෙනකොට දෙන්නේ 3 දෙනෙක් භුක්ති විඳිනවා පීඩාවට ලක් වෙනකොට එහි සියලු බර පැන සාමාන්‍ය ජනතාවට තල්ලු කරනවා මෙන්න මේක තමයි වැරදි ආකෘතියක් කියලා අපි නිරන්තරයෙන්ම සඳහන් කළේ ඒ වගේම මෙක්තාක් මේ කාරණේ පොඩ්ඩක් තේරුම් ගන්න සංඛ්‍යා දත්ත ලේඛනයක් දෙකක් මම ඉදිරිපත් කරන්නම් එකක් තමයි ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතේ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය ලංකාවේ 2023 අවසාන වෙනකොට ඩොලර් 3828ක් ඒක 300ට ආසන්න මුදලකින් අපි වැඩි කළොත් 4 දෙනෙක්ගෙන් යුත් පවුලකට මාසයකට රුපියල් 104කට ආසන්න මුදලක් සාමාන්‍ය ලැබෙන්නට ඕනේ. අපි දන්නවා එහෙම ලැබෙන්නේ නැහැ. ගොඩක් පල්ලෑ මට්ටමක තියෙන්නේ. 3828 කියලා කියන්නේ අපේ ආසියානු කලාපයේ නැගී එන රටවල් වල ගත්තාම ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ හොඳ මට්ටමක් නෙමෙයි පහත මට්ටමක්. ඒ පහත මට්ටමක් තියෙන ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ තනි පුද්ගලයෙකුට පවුලකට 4 දෙනෙක්ගේ යුත් පවුලකට රුපියල් 104ක ආදායමක් එන්නේ නැහැ. දැන් ඒක බෙදී යාමේ විෂමතාවයක් තියෙනවා. ඒ බෙදී යාමේ විෂමතාවය මේ වසරමැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ පෙන්눔 කරනවා. පළවෙනියෙන්ම රෝමන් ඉලක්කම් 8 තියෙන වාර්තාවේ ශ්‍රී ලංකාවේ තෝරාගත් දර්ශක කියන එකේ ඇතුලේ ගිනි සංගුණකය අවසානයේට මේ සමීක්ෂණය කරලා තියෙන්නේ 2019 මට මතක විදිහට 2013 ඉඳලා මීට වඩා ඒ ආදායම් බෙදී යාමේ විෂමතාවයේ අඩුයි 0.39ක් තිබිච්ච එක අවසාන 2019 සමීක්ෂණයට අනුව 0.46ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා එතකොට සමස්තයක් වශයෙන් ගත්තාම මේ රාජ්‍ය මූල තත්ත්වය පිළිබඳ වසර මැද වාර්තාවේ ඒ ආර්ථික ඉලක්කයන් රාජ්‍ය මූල කළමනාකරණය ඒ සියලු දත්ත යම් දෙන ලද ඉලක්කයන්ට සාපේක්ෂව ප්‍රගතියින් පෙන්눔 කළාට සමාජීය දර්ශකානුව ඇත්තටම හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ තව අර සමාජයේ විෂමතාවයේ වර්ධනය වෙන තත්ත්වයක් එනිසා මේක තමයි අපේ ආණ්ඩුව විසින් අනුගමනය කරමින් ආපු සැබෑ ආර්ථිකයේ තත්ත්වේ ඒ ආර්ථිකයේ තත්ත්වේ විසින් බහුතර ජනතාවක් මේ ආර්ථිකයෙන් පිටමන් කෙරුවා ඒ වගේම එක්ක පොඩි ආදායමක් ලබා දුන්නේ ගෞරවාන්විත ජීවිතයක් අත්පත් කරගන්න පුළුවන් ආදායමක් ඔවුන්ට හිමි වුණේ නැහැ ඒ නිසාම තමයි මේ වෙනකොට රටේ භාගයකට වැඩි ප්‍රමාණයක් දුප්පත්කම පීඩනයට පත් වෙලා සානාධාර මත ආධාර ඉල්ලන තත්ත්වයකට පත් වෙලා ජීවත් වෙමින් තියෙන්නේ හැබැයි මේ යථාර්ථය මහජනතාව වෙනුවෙන් මහජනතාවට පෙන්වනවා වෙනුවට විද වාර්තා වලින් සාකච්ඡා කරනවා වෙනුවට මහජනතාවත් එක්ක සාකච්ඡා කරනවා වෙනුවට ඇත්තටම ඒක හංගමින් දිගින් දිගටම මේ ආණ්ඩු ඉදිරියට ආවා. ඔවුන්ට එහෙම එන්න පුළුවන්කම උනේ ඔවුන්ට පුළුවන්කම තිබුණා ආණ්ඩුවකට පැවරීච්ච නිසිය හැකියාවක් නිසා ඒ කියන්නේ ආණ්ඩුකරණයේදී ප්‍රතිමූල්‍යකරණය එක දේශීය වශයෙන් විදේශීය වශයෙන් මේ ප්‍රතිමූල්‍යකරණය හරහා දිගින් දිගටම මේ වැරද්ද වසා ගනිමින් ඔවුන්ගේ ආණ්ඩුකරණය කරගෙන ගියා මිනිසුන්ගේ දුප්පත්කමින් මුදාගත්තේ නැහැ මිනිසුන්ගේ හැමදෑමත් දුප්පත්කමේ තිබ්බා මිනිසුන්ගේ හැමදෑමත් දුප්පත්කමට වැටෙන ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළා සුළු කරතරයකට ආර්ථික ප්‍රතිලාභ අතර වෙන ක්‍රමයක් තියලා අර දුප්පත් ආර්ථිකයෙන් පිටමන් කරපු අයට සොච්චමක් දෙන ක්‍රමයක් තමයි අනුගමනය කළේ අන්නේ ක්‍රමේ මේ ආර්ථිකයේ බිඳ වැටවීම එක බිඳ වට්ටපු එකක් වැටිච්ච එකක් නෙමෙයි වට්ටපු එකක් මෙන්න මේ බිඳ වට්ටපු එක විපක්ෂයේ කලින් ආණ්ඩු සමාජගත කළා නෑ මේක බිඳ වැටුණා කොරෝනාව ආවා වසංගතය ආවා අපිට පාලනය කරගන්න බැරි වුණා ඒක මිත්‍යාවක් ඒ සැබෑ ආර්ථිකයේ හෙලිදරව්ව කළේ නෑ හංගලා කිව්වා මෙන්න මේක ආර්ථිකයේ බිඳ වැටුණා දැන් මේ බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න ඕනෙත් අපි කියලා ඒක එහෙම වෙන්නේ නෑ බිඳ වට්ටපු කෙනෙකුට ඒක ගොඩනගන්න බෑ ඒත් එක්කම සූක්ෂමව මෙන්න මෙහෙම වැඩක් කළා ආර්ථිකයක් ගොඩ ගන්නවා කියලා කියන්නේ ආර්ථිකය විතරක් නෙවෙයි සමාජයේ පැතිකඩ ගණනාවක් තියෙනවා හැබැයි අවසානයේදී සමාජගත කරන්න සමත් වුණා විතරක් නෙමෙයි ඒක යථාර්ථයක් බවට පත් වුණා. මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න තියෙන එකම පාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් ගහලා ණය ටිකක් ගත්ත ගමන් ආර්ථිකයේ හරියනවා මේ ප්‍රශ්නෙන් ගොඩ යනවා කියලා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩකට යුත්තේදී කළ යුතු දේවල් තියෙනවා, සීමාවන් තියෙනවා, ඒකේ මූල්‍ය කළමනාකරණය, ස්ථායීකරණය, ඒ වගේම ණය ප්‍රතිවිකතකරණය සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක් තියෙනවා. ඒක අත්පත් කර ගැනීම හරි. නමුත් රටක් ඉදිරියට යන්නේ නැහැ ඒ කාරණේ කරාට. හැබැයි මහ ජනතාවගේ ඔළුවේ පැල කරා IMF එකත් එක්ක වැඩකට යුතු කිරීම හරහා තමයි රට දියුණු වෙන්නේ කියලා. අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ. අපි IMF එකත් එක්ක වැඩකට යුතු කරන්නේ ඒ සීමාවන් හඳුනගෙන ඒ තත්වයන් ඇතුලේ තමයි. ඉතින් ඒ තත්වය මත සමාජයේ මත නිර්මාණය වෙනකොට ඇත්ත ප්‍රශ්නේ මහ ජනතාවට තේරුම් ගන්න බැරි වෙනවා. ඒත් එක්කම අපි කොහොමද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේදී මේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ තොරතුරු පාවිච්චි කරගන්නේ ඉදිරි ගමන් මාර්ගයේ කියන කාරණේදී. ප්‍රධාන ශේත්‍ර හතරක් පදනම් කරගෙන තොරතුරු ඉදිරිපත් කරනවා. එකක් තමයි රටේ තියෙන ආර්ථික තත්ත්වය, ප්‍රවණතාවය, ලෝක ආර්ථික ප්‍රවණතාවයන්. මේ ආර්ථිකය සැලසුම් කිරීම සඳහා මේක ඉතාමත්ම වැදගත් වෙනවා. යම් ආකාරයක ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කර ගැනීමේදී මේ හරියට කළමනාකරණය කර ගන්න ඕනේ. යම් විභවතාවයක් දැන් නිර්මාණය වෙලා තියෙන බව සැබෑව. ඒ කළමනාකරණය කිරීමේදී 2024 වර්ෂයේ පළවෙනි කාර්තු දෙක අවසාන වෙනකොට මූලික තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ මෙන්න හැකියාව උනේ අර හිර කරන ලද ආර්ථිකයක් ඇතුලේ අපි කියනවා pent up demand එක 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 මත එකතු වෙලා තිබිච්ච දේවල් ආර්ථිකයට එකට එකතු වෙනකොට මේ පිබිදීම ඉදිරියට එනවා. හොඳයි, කමක් නැහැ. ඒ තත්ත්වේ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඉන් එහාට මේ ආර්ථිකය වර්ධනය කරද්දී අපිට යම් සීමාවන් ගන්නවගුත් පැන වෙනවා. විශේෂයෙන්ම මේ 2025 වර්ෂයේදී දළදේශීය නිෂ්පාදනය පුරෝකථනය කරන්නට වෙනවා. ඒ පුරෝකථනය පිළිබඳ අර ආකෘතිය තමයි උදේවරුවේ සාකච්ඡා කළේ. ඒක පිළිබඳ යම් වැරදි අදහස් ඉදිරිපත් වුණා. ඒ අදහස් කළේ දැනට අනුගමනය කරන ඒ පුරෝකථන ආකෘතිය ඒක හොඳ නැහැ, ඒක වෙනස් කරන්න ඕනේ, අපි ඒක සාකච්ඡා මට්ටමින් යනවා. ඒ පුරෝකථනයට ගියාම අපි දැනුවත් හෝ නොදැනුවත් හෝ අපේ ආර්ථිකය පුළුල් කිරීමේ, විදේශීය ආයෝජන කැන්දේ වීමේ, රාජ්‍ය වියදම් වැඩි කිරීමේ සීමාවන් අපිට පැනවෙනවා, ඒක ඇහිරෙනවා. උදාහරණයක් විදියට මේ 2025 වර්ෂයේ මේ පුරෝකථන ආණුව අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 33,000ක අගයක්. ඒක තාම 2025 දළදේශීය නිෂ්පාදිතේ නෙවෙයි. මේක පුරෝකථනාගේ දෙන ලද දත්ත මත. හැබැයි ඒ පුරෝකථන මත තමයි 2024 ධන දෙක ආර්ථික වර්ධනයේ 2%, 2025 3.1%, මේ වගේ 2026, 27, 28 3%ක් වගේ මට්ටමට තිබ්බේ මේ තිබිච්ච පැරණි දත්ත සහ පැවතිච්ච දත්ත උපයෝගී කරගෙන. හැබැයි මේක ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ? මේ 33,000 පුරෝකථනයේ හරහා අපිට සීමාවක් පැනවෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පනතට අනුව අපිට ප්‍රාථමික වියදම සඳහා යොදා ගන්න පුළුවන් වෙන්නේ දළදේශීය නිෂ්පාදිත ඒ වර්ෂයේ අස්තමේතුගත වියදමින් අගයෙන් 13%ක්. ඒ කියන්නේ මේ රුපියල් බිලියන 33,000න් 13%ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,290යි. ඒ කියන්නේ අපි මොන තරම් සෙල්ලම් දැම්මත් කවුරු හරි කොහෙන් ආධාර ලැබුණත් 2025 අවුරුද්දේදී වියදම් කරන්න පුළුවන් ප්‍රාථමික වියදම පොලිය හැර ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් ප්‍රාථමික වියදම රුපියල් බිලියන 2480ක සීමාවේ තියෙනවා. අපි ඒක කළමනාකරණය කරගන්න ඕනේ. අපි දන්නවා එතෙන්දී අපිට කළමනාකරණය කරගන්න බැරි විදියටම අනිවාර්ය වෙන වියදම් කළ යුතු රාජ්‍ය වැටුප්, පඩි නඩි, පෙන්ෂන්, ඒ නඩත්තු කිරීම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපිට ඉඩ කඩක් විරුද්ධ නැහැ, පොඩි ඉඩ කඩක් තියෙනවා ප්‍රාග්ධන වියදම් ගෙන යාම සඳහා. ඒ සඳහා වීම් පිළිබඳවත් අපිට යම් යම් සීමාවන් පැනවෙනවා. මම මේ අදහස ඔබට ඉදිරිපත් කරන්නේ අපි මේ වාර්තාව උදේ සැලකිල්ලට ගන්න මෙහි තියෙන දත්ත කෙසේද 2025, 26, 27, 28 යනාදී වශයෙන් අපේ ආණ්ඩු කාලයේ ඇතුළතදී ඇත්තටම අපි පොරොන්දු වූ පරිදි අපේ ප්‍රතිපත්ති ලේඛනවල සඳහන් කළ පරිදි කොහොමද ඉදිරියට මේක නැවිගේට් කරන්නේ, ඒක කළමනාකරණය කරගෙන යන්නේ කියන කාරණයට යොදා ගන්න. ඒතර මේ ආර්ථිකය පිළිබඳ දත්තය අපිට ඉතාමත්ම වැදගත්. ඒ වගේම පිටු අංක 10 සඳහන් කරන රාජ්‍ය මූල්‍ය තත්ත්වය. ඒතර මේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයත් අපිට අත්පත් කරගන්න සිද්ධ වෙන්නේ මේ දන හකුලවල තියෙන ආර්ථිකය ඇතුලේ. මේ උපරිමයේ ගෙනියන්න පුළුවන් වෙන 33,000යි. එහෙනම් දැනටමත් එකඟ වෙලා තියෙන ඒ fiscal measures, Raja Mulya, Kriyamarga Atule Tamai, Sidakaran Vini. A Kriyamarga Atule Pava, Api Porondu Paridi, Pavasu Paridi, Api Uparima, Dangar Mamakaling Sandan Kala, Ara Dushi the Krame Atule, Betti Sampurna Pidene, Minisundiane, Api Uparimo Sai Argane, Epidene, Hakita Gurtamajan Tagging, Ainkarana Tamai, Ada and Badu, Gevi me Sima, Nida Sima, Vedikaragana, Toraga to Sestroltavam, Vedbadusan, Labadina. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මිනිසුන්ව ආර්ථිකයට කැඳන්න නම් සම්බන්ධ කරගන්න නම් ඔවුන්ට දැන් ඉන්න තත්වයෙන් ඉහළට ඔසවන්න ඕනේ ඒ නිසා අර ටාගටඩ් අපේ රිලීෆ් කියන තෝරාගත් ඉලක්කගත සහන ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරපු නිසා තමයි අපි මේ කොහොන සාරාධාරයත් 15000 ඉතර 25000 තෝරාගත්තු භෝග තෝරාගත්තේ ඒ වගේම පාසල් දරුවන්ට පාසල් උපකරණ සමිලෙ ගින්න ගැනීමට මුදල් වෙන් කරේ ඒ වගේම අර අස්වැසුම සඳහා ප්‍රතිලාභ වෙන් වෙලා තිබිච්ච ප්‍රතිලාභ ප්‍රමාණයන් වැඩි කළෙත් ඒ ප්‍රතිලාභ ලබා දෙන කාල පරිච්ඡේදය වැඩි කරෙත් මෙන්න මේ තත්ත්වයේ තේරුම් අරගෙන තියෙන සීමාවන් ඇතුලේ ඉතින් අපි කියන සන්තෝසයි දැන් මේ මූල්‍ය වාර්තාවට අනුව ජූනි මාසයේ වෙනකොට ඇත්තටම අපේක්ෂා කරගත්තු රාජ්‍ය මූල්‍ය ආණ්ඩුවේ ආදායම එකතු කරගැනීමේ ප්‍රගතිය ඊට කලින් වර්ෂයට සාපේක්ෂව ප්‍රගතියක් අත්පත් කරගත්තත් ඇස්තමේන්තුගත බදු ආදායමෙන් ආණ්ඩුවේ ආදායමෙන් 45% විතර ප්‍රමාණය තමයි තිබුණේ. එතකොට ඒ අර්ධ වාර්ෂික නිසා හරි 150ක් එන්න ඕන 145ක් වගේ තිබුණේ. දැන් නොවැම්බර් වෙනකොටත් දත් ඇවිල්ලා තියෙනවා අපිට දැන් තාම නිල ප්‍රකාශන සිංහලයට ඉදිරිපත් නොකළත් දෙසැම්බර් වෙනකොට තාම සතුටින් කියන සන්තෝෂයි සඳහන් කරන්න මේ සභාවට ප්‍රධාන අපිට ආදායම් ලැබෙන ප්‍රභවයන් වෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ වගේම රේගු බදු අංශය ඒ වගේම සුරා බදු අංශයෙන් ඒ ක්ෂේත්‍ර තුලින්ම අපි අපේක්ෂා කළ ආදායම 98% 99% අතර ප්‍රමාණයට ලං වෙලා තියෙනවා කියලා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම වියදම් කළමනාකරණයේදී ජූනි මාසයේ වෙනකොට වියදම් අඩුවීමක් සිද්ධ වුණා. දැන් වියදම් අඩුවීම හෝ වැඩිවීම නිරපේක්ෂව අපිට කියන්න බෑ ඒක හොඳද නරකද කියලා. නමුත් මේ තිබිච්ච සීමාවන් යටතේ ඒ ප්‍රගතිය වියදම් අඩුවීම ප්‍රගතියක් විදියට අයවැයේ පරතරයට වාසිදායක විදිහට අර්ථකථනය කරන්න වියදම් අඩුවීම. නමුත් අපි විමසලා බලන්න ඕනේ මේ වියදම් අඩු වෙලා තියෙන්නේ මොනවද කියලා. මිනිසුන්ට අත්පත් විය යුතු ප්‍රතිලාභ සහන අඩු කරලා වියදම් අඩු කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම වියදම් කළ යුතු ප්‍රාග්ධන වියදම් සංවර්ධන ව්‍යාපෘති අඩු කරලා මේ වියදම් අතුරු කරලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපේ සැලසුමක් තියෙනවා මේ වියදම් අඩු කිරීම හෝ කප්පාදු කිරීම වෙනුවට නිසි කළමනාකරණයකට යන්න අපිට පැවරිලා අපිට ඉඩකඩ තියෙන රාමුව ඇතුලේ මේ 33000 රාමුව ඇතුලේ ඒ ප්‍රාග්ධන වියදම් නිසි ආකාරයට කළමනාකරණය කරන්නත් මේ වෙනකොට සමහර ඒවා අත්හැර දාමලා තිබු ඒවා අතරමඟ නවත්තපු අය වගේම හිමින් යන ව්‍යාපෘති වේගවත් කරන්නත් නව ව්‍යාපෘති ඉදිරියට ගෙනෙන්නත් අපි කරුණු කටයුතු සූදානම් කරමින් ඉන්නවා ඒ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී මුදල් ප්‍රවාහය ආදායම වියදම ඒ වගේ මේ වියදම පියවීම සඳහා රාජ්‍ය මූල්‍ය මුදල් ප්‍රවාහය අවශ්‍යයි. දන්නවා කලින් අවස්ථාවලදී ආණ්ඩුවලදී විශේෂයෙන් මේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කර ගැනීමට ගැටලු පැනනගුණා එවැනි අවස්ථාවදී බැංකු වෛරාවන් වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් මම කියන්න සන්තෝසයි මේ වෙනකොට නොවැම්බර් වෙනකොට ජූනි මාසයේ වෙනකොට යම් ආකාරයක ධන අගයක් තිබුණා. ඒ ධන අගය විශාල වශයෙන් වැඩි වෙමින් අවසානයේ අපිට දත්ත තියෙනවා නොවැම්බර් වෙනකොට එය රුපියල් බිලියන 1111ක ධන ශේෂයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබිලා තියෙනවා මේ කෙටි කාලය ඇතුළතදී. ඊළඟට අපි අවධානය යොමු කරලා බැලුවොත් මේ වාර්තාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වාර්තාවේ අවධානයක් යොමු කරනවා රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව. රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව විවිධ කතන්දර සමාජයේ හදනවා. මේවා කරන්න බෑ, පාඩු ලාභ, මේ නිසා මේවා විකුණන්න ඕනේ පාඩු නම් විවිධ අදහස් මතු කරනවා. ඉතින් අපේ ස්ථාවරය ඒක නෙමෙයි. ඇත්තටම රාජ්‍ය ව්‍යවසායන් සැලකිය යුතු ප්‍රමාණයකට ඒවා ගොඩ නැගිලා තියෙනවා. අවශ්‍යතා අනුව අවශ්‍යතා නැතුවත් වෙනත් පුද්ගලික හේතුත් මත ගොඩ නැගිච්චේවා තියෙනවා. හැබැයි අපි මේවා ප්‍රතිව්‍යවගත කිරීම යෝජනා කරනවා. හැබැයි ප්‍රතිව්‍යවගත කිරීම කියලා කියන්නේ විකුණලා දාන එකම නෙමෙයි. ප්‍රතිව්‍යවගත කිරීමට විවිධ මාදිලි ගණනාවක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ඒ ආයතනවලට පත් වෙච්ච අධ්‍යක්ෂ මණ්ඩල, කණ්ඩායම්, විද්වතුන් අපිට යෝජනා ඉදිරිපත් කරાવි. ඒත් එක්කම මේ වසර මැද මූල්‍ය වාර්තාවෙන් ඉදිරිපත් කරනවා මේ ලාභය කියන කාරණේ ගත්තා වුණත් රාජ්‍ය ව්‍යවසායන්ගේ මේ මාස 6 ඇතුළතදී ඊට කලින් අවුරුද්දට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් ඒ ලාභය වර්ධනය වෙලා තියෙන ව්‍යාපාර වලදී ඒක ලාභය ලැබමින් පවත්වා ගත යුතු ඒවා උපක්‍රමශීලීව පවත්වා ගත යුතු ඒවා පවත්වා ගැනීමත් ඒවාල අදාළ කරන ප්‍රතිවගත කිරීමත් අපි කරන්න මේ වාර්තාවේ තියෙන තොරතුරු පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විදේශ විනිමය විදේශ මූල්‍යණය විදේශ මූල්‍යණය කළමනා කිරීම පිළිබඳව මේ වාර්තාවේ තියෙනවා. ඉතින් අපි ණය ප්‍රතිවගත කරන එකට යන්න වෙලා තිබුණු නිසා දැන් ඒක අවසානයි. මේ 2024 වර්ෂයේදී ඒ විදේශීය මූල්‍යකරණයේ සීමාවන් පැනවෙනවා. කෙසේ වෙතත් එෙහිදී බහුපාර්ශ්වීය අංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ADB වැනි ආයතන ජයික වැනි ආයතනත් එක්ක යම් ඉඩකඩක් අපිට ලැබෙනවා. ඒ ඉඩකඩ පවා ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ තිබිච්ච රාමුවේ පරාමිතීන්ට යටත්ව. ඒ නිසා 2024 ජූනි මාසයේ වෙනකොට යම් ප්‍රමාණයක විදේශීය මූල්‍යණ අපිට ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ විදේශීය මූල්‍යණ විශේෂයෙන් 2025 වර්ෂයේදී පොඩක් ප්‍රසාරණය කර ගැනීමට හේතුව අවුරුදු දෙකක්ම එකතන හිර වෙලා දිග්ගැසී ආපු ණය ප්‍රතිවගත කිරීමේ කාරණය අපිට අවසන් කරගන්න පුළුවන් වුණා. ඒ පිළිබඳව ගොඩක් විවේචන අපිට ඉදිරිපත් කළා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වයි මේවයි කියලා විවිධ වැරදි අර්ථකථන ආවා. ඇත්තටම අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තනි තනි කියන්නේ actions ක්‍රියාමාර්ග කියන ගමම්ම අපේ ඇත්තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සතප කරලා කියලා තියෙන්නේ ඒක නෙවෙයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන්නේ කොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්පත් කරගන්න ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් සමාජයක් හදන හැටි. ඒ වගේම මේ මහජනතාව ආර්ථිකයට සම්බන්ධ කරගන්න හැටි. ඒ ප්‍රතිලාභ මහජනතාවට කොහොමද සාධාරණව බෙදලා යන්නේ කියන කාරණේ. එන්නේ කාරණා වලට ළඟා වෙනකොට අපි ගන්නු ලබන ක්‍රියාමාර්ග අපි සමහර ඒවා වෙනස් කරනවා, සංශෝධනය කරනවා, අලුතෙන් ගේනවා, සමහර ඒවා මේ මොහොතේ උචිත නැත්නම් අතාරිනවා. ඒක අපිට තියෙන අයිතියක්. ඒ අයිතිය කිසිසේලෙසක කාටවත් කියන්න බෑ මේම මේම කරන්න කියලා. විපක්ෂයේ හෝ වෙනත් කණ්ඩායමකට න්‍යාය පත්‍රයට අනුව අපිට උපදෙස් දෙන්න එපා මෙහෙම කරන්නයි කියලා. අපි උපදෙස් ගන්නේ අපි ඇත්තටම මේ විදිහේ රට කෙරෙහි ආදරය දක්වන මේ ගමන් මාර්ගයේ මේ ප්‍රතිපත්ති රාමුවේ යන කණ්ඩායම් වලින් මිසක්ක අර සූත්‍රගත කරපු උපදෙස් අනුව මේකයි කරන්න ඕනේ මේකයි කරන්න ඕනේ එහෙම කියලා එකක් නැහැ. ඒක වැරදි. ආර්ථික විද්‍යාවේ හෝ රටක් ආණ්ඩු කරන්නේදී එහෙම කරන්නේ නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවායි කියලා. ඉතින් අපි ඕනම ආර්ථිකයක් දියුණු කරන රට ඇතුලේ කුසි කර්මාන්තය දියුණු කළොත් කර්මාන්ත දියුණු කළොත් පිටරටින් බහණ්ඩ ආනයනය කළොත් අපනයනය කළොත් ඔය ඕනෑම ආණ්ඩුවක් ඔය වැඩේ කරලා තියෙනවනේ. ඉතින් කියන්න පුළුවන් මේ ආණ්ඩුවක වැඩක් අපිත් කරන්න කියලා නෑ. මේවා පොදු කාරණා. ඒ වැදගත් වෙන්නේ මෙන්න මේ පොදු ආර්ථික කාරණා හැසිරවීමේදී කොහොමද සම්පත් කළමනාකරණය කරන්නේ, ඒකේ ආර්ථික ප්‍රතිලාභ කොහොමද ලබා ගන්නෙ, ඒවා මිනිසුන් අතර බෙදී යන්නේ කොහොමද කියන කාරණය මහජනතාව පැත්තේ හිතමින් ඉඳමින් වැඩ කටයුතු කිරීම තමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා විවිධ චෝදනා අපිට ඉදිරිපත් කරන්න ඒකට ප්‍රශ්නයක් නෑ. අපි ඒවා ඉදිරියේ සැලෙන්නේ නැහැ. මේ අරමුණ වෙනුවෙන් ඉදිරියට ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම අපි ඉදිරි ක්‍රියාමාර්ග මේ ක්‍රියාවලිය ඇතුලේ අපි කොහොමද අපේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන් අවධාරණය කරන කරුණු කාරණා මොනවාද? ඒ වගේම රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ පිළිබඳ මේ වසර මැද වාර්තාවේ තොරතුරුත් ඇතුළත් කරමින් අපේ ඉදිරිය කොහොමද සකස් කරන්න කියද්දී අපිට තෝරගන්න වෙනවා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගණනාවක්. එෙහිදී උපාය මාර්ගික වශයෙන් වැදගත් වන
ක්ෂේත්‍ර ගණනාවක් තමයි තව විනාඩි 2ක කාලයක් තිබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසරණ මන්ත්‍රීතුමනි. එෙහිදී අපි විශේෂ මේ සියලු කාරණා එකින් එක ගන්නවා වෙනුවට අපි ඒක කැටි කරලා ගන්නවා. අපිට තියෙන ලොකු අභියෝගයක් මේ ආර්ථිකයේ විසින් ඉතා විශාල ජන කොට්ටාසයක් දුප්පත් භාවයට ඇද දාලා තියෙනවා. අපේ ප්‍රතිපත්තියක් විදියට අරමුණක් විදියට අපි දුප්පත්කම අඩු කිරීම වෙනුවට දුප්පත්කම නැති කිරීමේ ක්‍රියාමාර්ගයක් තමයි අනුගමනය කරන්නේ. ඒක ඇතුලේ නිෂ්පාදනය වැඩි කිරීමට හඳුනාගත්තු ශේත්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය අපිට අමතක කරන්න බෑ. අපේ ශිෂ්ටාචාරයත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ආහාර සුරක්ෂිතභාවයත් එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා වැඩි වේගයකින් රටේ කෘෂිකර්මාන්තය නවීන මොඩර්න් කෘෂිකර්මාන්තයකට පරිවර්තනය කරන්න ඕනේ. නවීකරණය කරපු කෘෂිකර්මාන්තයකට පත් කරන්න ඕනේ. ඒක කෘෂිකර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාරයේ නිෂ්පාදනය කරගෙන ඒ ආහාර පරිභෝජනය සඳහා කෘෂිකර්මාන්තයක් වෙනුවට දිගින් ඒක අර වටිනාකම් එකතු වෙච්ච වටිනාකම් දාමයක් පුරා වීදිච්ච ලෝකයේත් එක ගැටගැහිච්ච නවීන කෘෂිකර්මාන්තයකට යන්න අපි යෝජනා කරනවා ඒ වගේම තමයි රට ඇතුලේ කාර්මීකරණයකට ක්ෂණික කාර්මීකරණයකට පරිවර්තනය වෙන්නට ඕනේ ඒ නමුත් අපිට කරගන්න පුළුවන් අපේ හැකියාවන් දක්ෂතාවයන් සම්පත් සුලභතාවයේ සැලකිලිමත් භාජනය කරපම සුද්ධ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත දියුණු කිරීම ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් යෝජනා කරනවා මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ඇතුළේදී ඒ වගේම කාන්තා ශ්‍රමය කොහොමද මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ කියන කාරණේදී වැඩි බරක් අපි යොදනවා මොකද දැනට තියෙන ශ්‍රම බලකායෙන් සෙමේ යෙදවීම ගත්තාම කාන්තාව 30ක් පමණ ඉන්නේ ඒ නිසා දුප්පත්කම තුරන් කිරීමට විශාල බරක් යොදනවා ඒ වගේම තමයි ලෝකයේ ඉදිරියට ගිහිලා තාක්ෂණයේ දියුණුව අත්පත් කරගෙන තියෙනවා ලෝකයේ වේගයෙන් වෙනස් වෙමින් තියෙනවා ඒ නිසා අපිට අතපසු වෙච්ච මග හැරිච්ච ලෝකයේත් එක්ක තියෙන දියුණුව අත්පත් කරගන්න නම් ඒ පිම්ම පණින්න නම් තාක්ෂණික පිම්ම පණින්නට ඕනේ ඒ අර්ථයෙන් තමයි මේ ඩිජිටල් ආර්ථිකයක් ඩිජිටල් ඉකොනොමි එකක් ගැන අපි සාකච්ඡා කරේ ඒ නිසා අපි උත්සාහ කරනවා
රාජ්‍යයේ කාලය අවසානයේ අවසන් කරන්න
සියලු ශාස්ත්‍රවල මෙන්න මේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකත් ඒ වගේම නව දැක්මකින් නව ආකල්ප වලින් සමාජයේ දියා දැකීම නිසා අපි තවත් වැඩසටහනක් මෙතෙන්ට ඇතුළත් කරා ඒ තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන මේ වැඩසටහන් සියල්ල එකට ඒකාබද්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා මේ රට අපි දුන් ජනතාව අපිට දුන්නු ජනවරමට අනුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනට අනුව අපිට දුන්නු කාල පරිච්ඡේදයේදී මේ කිසිම බාධකයකට නොසැලී ක්‍රමිකව ඒ සංවර්ධන ඉලක්කයන් කරා යන බව මහ ජනතාවට ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි මුලාසරණ මන්ත්‍රීතුමනි
පාර්ලිමේන්තුව 2025 ජනවාරි මාසයේ 8 වන දින පෙරවරු 9 ඇතුළත නැවත රැස්වේ ස්තුතියි